මීළඟට ගරු විජිතේරත් මන්තුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ආර්ථිකයේ වට්ටපු අයම ආර්ථිකයේ ගොඩ ගන්න කතා කරනවා. දැන් ගෑස් පෝලින් තෙල් පෝලින් නැති කරේ මමයි කියලා මහලුකුවට කයිවාරු ගහන. හැබැයි අපි රටේ කවුරුත් දන්නවා, එදා මහබැංකු මංකොල්ලේ උප්‍රකට මහබැංකු මංකොල්ලය සිද්ධ වුණේ නැත්තම් ගෑස් පෝලින් තෙල් පෝලින් ඇති වෙන්නේ නැහැ. නිසා කවුද මහබැංකුව කොල්ල කෑවේ? මහබැංකුව කොල්ල කපු අය තමයි මෙරටේ ආර්ථිකයේ බරපතල විදියට කඩාවැටුවේ. ඒ නිසා වට්ටපු අය ගොඩනගන්න කතා කරන එකම ලෝක විහිළුවක් වෙලා තියෙනවා. අද විදේශ සංචිත වැඩි වීමක් ගැන කියනවා. ඇත්තටම විදේශ සංචිත යම් ප්‍රමාණයක වැඩි වුණේ මේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථිකයේ මහලොකු විජ්ජාවකින් නෙමෙයි. පහුගිය 2023 අපේ රටෙන් 311,000 රට දාලා ගියා. රටේ ඉන්න බෑ. මේක ඉන්න හිටෙන රටක් නෙමෙයි. රට එපා වෙලා 311,000 2022 රට දාලා ගිහිල්ලා තියෙනවා. 2023 295,000 රට දාලා යනු. ඒ කියන්නේ මේ 2022-23 අවුරුදු දෙකකට විතර 106,000 වැඩි ප්‍රමාණයක් මේ රටේ ඉන්න බැරි කම නිසා මේ රට දාලා ගිහිල්ලා තියෙනවා. ඒ රට දාලා ගියපු කට්ටියයි ඊට කලින් රටෙන් ගිය කට්ටියයි අද 140,000 විතර ඉන්නවා විදේශගත වෙලා. ඒගොල්ලෝ එවපු ප්‍රේෂණ තමයි ඇත්තටම ගත්තොත් 2022 ඩොලර් බිලියන 3.7ක්, 2023 ඩොලර් බිලියන 5.9ක්. එහෙන් ඒකෙන් තමයි විදේශ සංචිතවලට විදේශ විනිමය ආවේ. ඒක මේ රනිල්ගේ කෙරුවාවක් නෙමෙයි, ආණ්ඩුවේ ආර්ථික කෙරුවාවක් නෙමෙයි. ආණ්ඩුව කරේ මොකද්ද? රටේ ඉන්න අයට යන්න පාර කැපුවා. රජයේ සේවකයන්ටත් අවුරුදු 5ක නිවාඩුවක් ගන්න කියලා අවස්ථාවක් දුන්නා. අවුරුදු 5කට රට යන්න කියලා. ඉතින් අපේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, විවිධ වෘත්තීය වේදින්, බැංකු නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් පවා රට දාලා ගියා. රට දාලා යන තත්ත්වයට පත් වුණා. සෞඛ්‍ය සේවයේ නිලධාරීන් ඒගොල්ලෝ පවා රට දාලා ගියා. ඒගොල්ලෝ ඒ රටවල දුක් මහන්සිලා හම්බ කරලා එවන සල්ලි තමයි විදේශ සංචිතයට වැටුණේ. විදේශ ප්‍රේෂණ ඒ ඩොලර් බිලියන 5.9ක් 2023 ආවේ ඒගොල්ලෝ එහෙ රස්සා කරලා එවන සල්ලි. එහෙම නැතුව රනිල් මෙහි ආර්ථිකය ගොඩනගන්න කරපු කැංගිඩියකින් විජ්ජාවකින් නෙමෙයි. ඒ නිසා අපේ රටේ ජනතාව මේ රටේ ඉන්න බැරි තත්ත්වය නිසා රට දාලා ගිහිල්ලා විදේශ රටවල වැඩ කරලා ඉපු සල්ලි වලින් යම් ප්‍රමාණයකට සංචිතය වැඩි වෙච්ච එකක් තියෙන්නේ. එහෙම නැතුව මහ ලොකු කෙරුවාවකින් නෙමෙයි. ඉතින් අද මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව කරන්නේ අපේ තියෙන රාජ්‍ය සම්පත් ටික තව කුණුකොල්ලට විකුණලා දාන එක. දැන් අපි කවුරුද දන්නවා මේ රටේ ටෙලිකොම් එක පහුගිය කාලේ පුරාවටම ලාභ ලැබපු ආයතනයක්. ලාභ ලැබුවා, ඒ ලාභයෙන් විශාල බද්දක් ආණ්ඩුවට ලබා දුන්නා. හැබැයි අද මොකද කරන්නේ? මේක කුණුකොල්ලට විකුණන්න දැන් ටෙන්ඩර් දාලා තියෙනවා. ඒ විකුණන්න ලකලෑස්ති වෙනකොට මේක බංකොලොත් තත්ත්වයට පත් කරනවා. දැන් පාඩු ලබන තත්ත්වයට පත් කරනවා. අද කියනවා ටෙලිකොම් එක පාඩුයි කියලා. ඒතර මෙච්චරකල් ලාභ ලැබපු ආයතනය මේ හිටපු ගමන් පාඩු උනේ කොහොමද? මේක හිතාමතාම කුමන්ත්‍රණකාරී විදිහට ටෙලිකොම් ආයතනයේ ඉන්න යම් පුංචි කණ්ඩායමක් හවුල් කරගෙන මේ ආයතනය වටන තැනට පත් වෙලා තියෙනවා. අද මේක විකුණන තත්ත්වයට වෙලා. ඉතින් ටෙලිකොම් ඉංජිනේරු සංගමය අද මේක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා. ටෙලිකොම් එකේ සිටින සියලුම වෘත්තීය සමිති මේ ආරක්ෂා කිරීම වෙනුවෙන් අද මැදිහත් වෙනවා. මේ රටේ ජනතාව මේක විකුණන්න දෙන්න විරුද්ධව මැදිහත් වෙනවා. ඇයි? මේක අපේ රටේ තාක්ෂණයට විතරක් නෙමෙයි අපේ රටේ ජාතික ආරක්ෂාවටත් ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. මොකද ටෙලිකොම් ආයතනය කියන්නේ අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ප්‍රධාන ආයතනයක්. එනිසා මේක ලාභ ප්‍රශ්න විතරක් නෙමෙයි ඊට එහා ගිහිල්ලා අපේ ආර්ථික ස්වාධීනත්වය ජාතික ආරක්ෂාවටත් ප්‍රබල තර්ජනයක් වෙන කටයුත්තක්. නමුත් ආණ්ඩුව මොකද කරන්නේ? මේ මාස දෙක ඇතුළේ කොහොම හරි කීයකට හරි විකුණලා දාලා මේ සල්ලි ටික අරගෙන ඒකේ පගාව අරගෙන ඡන්දවලට වේදම් කරන්න ළමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේම තමයි ඔබ දැක්ක පහුගිය දවස්වල හිල්ටන් හෝටලෙත් ඇත්තටම ඒ ඇස්තමේන්තු කරපු, එහෙම නැත්නම් ඒ පිළිබඳව පත් කරපු කමිටුවෙන්, ඒ ඒකපුද්ගල කමිටුවෙන් දීපු තක්සේරුව නෙමෙයි, ඊට අඩු තක්සේරුවට තමයි මේක විකුණන්න යන්නේ. ඇයි මේ ඡන්දේ හදිසියට මේක කුණුකොල්ලට විකුණලා ඒකෙන් ගතමනාවක් අරගෙන ඒකෙන් ඡන්ද කරන්න මේ ලෑස්ති වෙන්නේ? ඒ නිසා අපේ රටේ ජාතික සම්පත් විකුණලා මේ ආර්ථිකය ගොඩ ගන්නවා කියන එකම විහිළුවක්. මේක තමයි රනිල් වික්‍රමසිංහලා එදා ඉඳලා අපේ රට කරපු විනාශය. අපේ රට බංකොලොත් තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුවක් උනේ මේක තමයි. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන ප්‍රධාන ආයතන කුණු කොල්ලට විකුණලා දාන එක. අද එහෙම විකුණලා අවසාන වෙලා තියෙන්නේ රට ගොඩනගන්න මැදිහත් වෙච්ච අපේ රජයේ සේවකයෝ. අද විශාල ප්‍රමාණයක් විශ්‍රාමිකයන් බවට පත් වෙලා ඉන්නවා. ඒ අද රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ වෙලා තියෙනවා. ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ තමයි පහුගිය කාලේ පුරාවට විවිධ ආයතනවල රැකියාවල නියුක්ත වුණේ. ඒ රැකියාවල නියුක්ත වෙලා හම්බ කරපු සල්ලි ටික බැංකුවල තැන්පත් කරා. බැංකුවල තැන්පත් කරාම පහුගිය කාලේ 15% පොලි ප්‍රතිශතයක් ලැබුණා. හැබැයි මොකද්ද කරේ ආණ්ඩුව? ඒ පොලිය අඩු කරා. ඒ අඩු කරන වෙලාවේ මම කෙලින්ම ඇහුවා සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙන්, මේක වැරදි. එතකොට ඒ වෙලාවේ කිව්වේ මොකද්ද? නෑ මේක දැන් වැඩි වෙලා තියෙන, ඒ නිසා තමයි අපි ඒක අහෝසි කරේ කියලා. ඒ කියන්නේ 18%ට නැගලා තිනෝ ඒක ලබා දෙන්න තමයි අපි කරේ. නැවත මේක 15%ට ගේනවා කියලා. දැන් අවුරුදු 2-3ක් වෙනවා ඒ පොලි ප්‍රතිශතය දැන් 8.5%. ඉතින් අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න මැදිහත් වෙච්ච අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බවට පත් වෙලා තියෙන ඒ පුද්ගලයන්ට තමන් හම්බ කරපු සල්ලි ටික බැංකුවේ දැම්මම ඒ බැංකුවෙන් ලැබෙන සොච්චම් පොලියත් අද කප්පාදු කරලා තියෙනවා. මේ අපි කොච්චර කිව්වත් මේ ආණ්ඩුවට බීරියලින්ට වගේ මේක ඇහින්නේ නැහැ. මේකට මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි නැවත නැවතත් කියනවා, අවධාරණය කරනවා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකුවල ඒ පොලි ප්‍රතිශතයේ 15%ට නගසිටවන් නගන් වැඩි කරන්න. මේක අඩු කරලා තියෙන එක වැරදි. මොකද ඒ අයට අද බෙහෙත් ටික ගන්න සල්ලි නැහැ. කන්න බොන්න විතරක් නෙමෙයි, අසනීප වුණාම බෙහෙත් ටික ගන්න ඒ වියදම් දරා ගන්න වෙන්නේ බැංකුවේ දාපු සල්ලි වල පොලි. ඒක තමයි තමන්ගේ ආදායම. ඒ ආදායම අද අහිමි කරලා තියෙනවා. ඒ ආදායම අහිමි කරලා අද විවිධ නන්නත්තර කතා කියනවා ආර්ථිකය ගොඩගත්තා කියලා. ගොඩගත්තා නම් මේ පොලි ප්‍රතිශතය 15% වැඩි කරන්න පුළුවන්. නමුත් ඒක කළා නැහැ. ඒ නිසා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඒ අයගේ අයිතියක් වෙච්ච ඒ බැංකුවේ දාලා තියෙන තමන්ගේ සල්ලි වලට ලබා දෙන පොලිය 15%වත් අඩුම ගානේ තියන්න, ඒකට වහම් මැදිහත් වෙන්න කියන අවධාරණය නැවත කරනවා. ඒ වගේම මුලාසන අඩු මන්ත්‍රීතුමනි, අපි දැක්ක පහුගිය කාලේ ග්‍රාම සේවක මහත්මීන් විශාල අරගලයක් කරා ඒ අයගේ සේවා ව්‍යවස්ථාව, ඒ වගේම ඒවයට හිමි නියමිත වැටුප්තලේ පිහිටවන්න කියලා ආණ්ඩුව පොරොන්දු දුන්නා. ආණ්ඩුව විවිධ අවස්ථාවලදී පොරොන්දු දුන්නා. ඒ වෙලාවේ කිව්ව කමිටු අපත් කළා තියෙනවා. කමිටු වාර්තාව ආවට පස්සේ ඉක්මනින් එකට මැදිහත් වෙනවා කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඊයේ ගැසට් එකක් නිකුත් කළා තියෙනවා. මේ අගෝස්තු මාසේ 2 ඉඳලා ඒ ගැසට් එක ක්‍රියාත්මක වෙනවා කියලා තමයි තියෙන්නේ. ඒකේ ඒ ගැසට් එකේ තියෙන සේවා ව්‍යවස්ථාව වැටුප්තලය මේ ග්‍රාම සේවා නිලධාරීන් කිසි කෙනෙක් පිළිගන්න එකක් නෙමෙයි. කිසිදු වෘත්තීය සමිතියක් පිළිගන්න එකක් නෙමෙයි. ඒ සියලුම වෘත්තීය සමිතිය ඒකාබද්ධ වෙලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයට ඇවිල්ලා සම්පාදනය කරපු සේවා ව්‍යවස්ථාවක් තිබුණා. ඒකට අමාත්‍යංශ එකඟ වුණා. විවිධ නිලධාරීන් විවිධ වාද විවාද තර්ක කරලා අවසාන එකඟ වුණා. ඒ වැටුප්තලයටත් එකඟ වුණා. හැබැයි ඒ වැටුප්තලය නෙමෙයි අද මේ ගැසට් කරලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වෙනස් වැටුප්තලයක තමයි පිහිටවලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ සේවා ව්‍යවස්ථාව නෙමෙයි දැන් මේ ගැසට් කරලා තියෙන්නේ. ඒට සම්පූර්ණයෙන්ම පටහැනි වෙච්ච සේවා ව්‍යවස්ථාවක් තමයි ඊයේ ගැසට් කරලා තියෙන්නේ. සගෝසු 2 ඉඳලා මේ ගැසට් එක ක්‍රියාත්මක වෙනවා කියනවා. ඇත්තට මේක එක පැත්තකින් ගත්තොත් මේ ඡන්ද ඉලක්ක කළා රවට්ටන්න දීපු බොරු පොරොන්දුවක්. ඇත්තටම ගත්තොත් එහෙම කරන්නත් බෑ. ඡන්ද කාලේ එහෙම වැටු තලයක පිහිටවන්න බෑ. ඒක අල්ලස් ලබා දීමක්. ඒක නීත්‍යානුකූලව ගත්තත් වැරදි. නමුත් දැන් ග්‍රාමසේවක මහත්මීන් සතුටු කරන්න කියලා හිතාගෙන මේ ඡන්දේ වෙලාවේ මේ කරන ප්‍රෝඩාව ඇත්තටම ප්‍රෝඩාවක්. ඒ ප්‍රෝඩාවෙන් ග්‍රාමසේවක මහත්මීන් රැවටෙන්නේ නැහැ. ඒ නිසා සියලුම වෘත්තීය සමිතිය ඒකාබද්ධ වෙලා අද මේකට විරෝධය පළ කරලා තියෙනවා. ඒ ලැබෙන 12 මේකට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඇයි මේ එකඟතාවයෙන් හදාගත්ත සේවා ව්‍යවස්ථාව, එකඟතාවයෙන් හදාගත්ත වැටුප්තලේ ආණ්ඩුව පිහිටවන්න ආණ්ඩුව සමත් වුණේ නැහැ. ආණ්ඩුව ඒවැ රැවට්ටුවා. ග්‍රාමසේවක මහත්මීන්ව රැවට්ටලා තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඡන්ද මැතිවරණ කාලේ ග්‍රාම නිලධාරීන් තමයි ඒ රාජකාරී කටයුත්තේ ගමේ ප්‍රධාන නිලධාරිය වෙන්නේ. දැන් උන්ව මේ තත්ත්වයටපත් කරාම මේ ඡන්ද කටයුත්ත සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. මැතිවරණ කටයුත්ත සාර්ථකව සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ආණ්ඩුව මේක හිතාමතා කඩාකප්පල් කරන්න කරපු වැඩක්ද කියලා සැකයි. මොකද මේ නිලධාරී මේ වෙලාවේ එවැනි ක්‍රියාමාර්ග වලට යාම තුල නැතිවන ක්‍රියාවලියට යම් යම් බාධා එල්ල වෙන්න පුළුවන්. ඒතර ආණ්ඩුව හිතාමතාම එවැනි තැනකට ග්‍රාම නිලධාරීන්ව තල්ලු කරන්න කරනවාද කියන සැකයක් අපිට තියෙනවා. ඒ නිසා අපි ග්‍රාම නිලධාරී මහත්මින්ගේ මේ ඇත්ත සාධාරණ ප්‍රශ්නේ ඇත්තනෝ ගත්තොත් සේවා ව්‍යවස්ථාවේ පිහිටවන එකට සල්ලියක් නැහැ. ඒ අයට ඒ අයගේ සුදුසුකමට හිමි ගෞරවණීය රැකී අවස්ථාවක් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. බොහෝ ග්‍රාම නිලධාරීන් ඉන්නෝ පශ්චාත් උපාධි, ඒ වගේම මාස්ටර් ඩිග්‍රීස්, PhD කරපු ඇත්ත ඉන්නවා. නිකම්ම ග්‍රාම නිලධාරී වෙච්ච දේශපාලන පත්වීම නෙමෙයි. එහෙම අතලොස්සක් පහුගිය කාලේ හිටියා ඒ කට්ටිය නෙමෙයි. මෑත කාලේ ගත්තොත් ග්‍රාම නිලධාරී බහුතරයක් පත් කරගත්තේ ඒ අවශ්‍ය විභාගවලට පෙනී සිටලා ඒවා සමත් වෙලා. නමුත් ආණ්ඩුව විවිධ වංගු ගහලා මේ වෙනස් විදිහට ගන්න උත්සාහ කරා. හැබැයි ඒ අයගේ විරෝධයන් එක්ක ඒව සාර්ථක කරගන්න බැරි වුණා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියනවා වහාම මේ ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය ෂණිකව විසඳන්න. මේ සේවා ව්‍යවස්ථාව උන් කිසිසේත්ම පිළිගන්නේ නැහැ. මේ වැටුප් තලයේ කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් කරුමුලාසිරුවන්ට මන්ත්‍රීතුමනි, ආණ්ඩුව කොයිතරම් කයිවරු ගැහුවත් මේ ආර්ථිකය ගොඩ ගිහිල්ලා කියලා, මේ ආර්ථිකය ගොඩ ගියා නම් රුපියල් 12ට තිබිච්ච බිත්තරේ රුපියල් 45 වෙන්න බෑනේ. බිත්තරේ ඉන්දියාවෙන් ගේන තත්ත්වයටපත් වුණා නම් කොහොමද ආර්ථිකය ගොඩ වුණා කියන්නේ? ආර්ථිකය ගොඩ ගියා නම් රුපියල් 12 බිත්තරේ රුපියල් 45ට නගින්නත් බෑ. රුපියල් 450ට තිබිච්ච කුකුල් මස් කිලෝ එක රුපියල් 1200ට වැඩි වෙන්නත් බෑ. රුපියල් 65ට තිබිච්ච හාල් කිලෝ එක රුපියල් 170ට 80ට නගින්න බෑ. ආර්ථිකය ගොඩ ගිහිල්ලා නෙමෙයි, ආර්ථිකය ගොඩ ගියා කියලා පුරාජේරු ගහන. ඒ පුරාජේරු වලින් මේ රටේ ජනතාව රවට්ටන්න බෑ. ජනතාවට මේ පීඩනේ දැනෙනෝ, ඒ ජනතාව පීඩනේ දරාගෙන ඉන්නේ, ඉවසගෙන ඉන්නේ මේ මැතිවරණ එනතෙක්. මැතිවරණයේදී මේ පාලනය වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන ජනතාව ඉන්නේ. ඒ නිසා අනිවාර්යයි අපිට බොහොම පැහැදිලිව පෙනෙන්න තියෙන සත්‍යය තමයි මේ ජනතා ද්‍රෝහි ආණ්ඩුව පළවා හරින්න මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද පෙළ ගැහිලා ඉන්නවා. ඒ ජනතාවගේ තීන්දුව තව දවස් 46කින් මේ රටේ ජනතාව පෙන්නුම් කරනවා. ඒක අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ පුරාජේරු බොරු කයිවාරු තව තියෙන්නේ දවස් 46යි. එතනින් පස්සේ මේක ඉවරයි. රට නිවැරදි මගට යන්න අලුත් මාවතක් තෝරගන්න මේ රටේ ජනතාව සූදානම් කියන එක අවධාරණය කරමින් මම නතර වෙනවා.
බොහොම ස්තුතිමන්තුමා තුෂාර ඉන්ද්‍රනිල් ගරු මන්තුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුති ගරු මූලාශ්‍රය මන්ත්‍රීතුමනි. දැන් මහින්දානන්ද අනුගමගේ මන්ත්‍රීතුමා අර රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් බාර් පර්මිට් ගත්ත ලයිස්ට්ව විනාඩි 5න් ඉදිරිපත් කරනවා කියලා කිව්වා. දැන් මම බලන්න ඉන්නවා, දැන් විනාඩි 20ක් ගියා. දැන් විනාඩි 5න් ඉදිරිපත් කරනවා කියලා කියපු එතුමත් නැහැ, විනාඩි 5ක් නැහැ, විනාඩි 20ක් ගියා. තව මට විනාඩි 12ක කාලයක් තියෙන නිසා එතකොට පැය භාගයක් ඇතුළතවත් ඉදිරිපත් කරයි කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියපු විදිහට වැඩ කරයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. දැන් අද මුදල් හා සම්බන්ධව කතා කරන නිසා මම කැමැතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ රටේ 1977 JR ජයවර්ධන මහත්මයාගේ පාලනයෙන් පස්සේ ආරම්භ වෙච්ච ඒ නව ආර්ථික වැඩපිළිවෙල නිසා, විවෘත ආර්ථික වැඩපිළිවෙල නිසා මේ ආර්ථිකය සීග්‍රයෙන් ඉහළට නැග්ග, අපේ අපනයන ආදායම් වැඩි වුණා, අධ්‍යාපනයේ සාක්ෂරතාවයේ සෞඛ්‍ය පහසුකම් ඒ සියලුම කටයුතු කර්මාන්ත, ඒ සියලුම දේවල් අපේ කෘෂිකර්මයේ සහල් නිෂ්පාදනය, මේ සියලුම කටයුතු වැඩි වෙලා අපි 1988 වෙනකොට අපි ලෝකයේ ආසියාවේ බරපතල තැනක, ඉතාම විශිෂ්ට තැනක අපි හිටියා. හැබැයි 1988 උතුරෙන් ප්‍රභාකරන් මේ ආර්ථිකය ගිනි තිබ්බා, දකුණේ ජනතා විමුක්ති පෙරමුණ මේ ආර්ථිකය ගිනි තිබ්බා. එතනින් පස්සේ අර සීග්‍රයෙන් ගමන් කරපු ආර්ථිකය ආපහු ඇදවැටෙන් පටන් ගත්තා. මම මේ කියන්නේ මේ අවුරුදු 74ක් තිස්සේ මොකද්ද කළේ කියන ප්‍රශ්නෙට උත්තරයක් හැටියට. එතකොට උදාහරණයක් හැටියට අපි 1995 වෙනකොට අපේ ආණ්ඩුව නැතුව යනකොට අපනයන ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 32%ක් වුණා. රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 22%ක් වෙනකොට මානව සම්පත් සංවර්ධන දර්ශකයේ ආසියාවේ අංක 1 බවට අපි හිටිය 1995 වෙනකොට. එතකොට සංවර්ධනයේ පැත්තෙන් ලංකාව, දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය වගේ රටවල් අතර කරට කර හිටිය අපි 1995 වෙනකොට. හැබැයි 95න් පස්සේ මේක වෙනස් වුණා. 1995න් පස්සේ අපිට තිබිච්ච බලය ගිලිහුණා වාමාංශික මතවාද ගෝත්‍රික මතවාද භූමි පුත්‍ර මතවාද මේක තුර වැඩි වැඩියෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා පස්සේ සම්පූර්ණයෙන් අර ඒ අපේ ක්‍රියාකාරකම් සියල්ල අපිට අයින් කරගන්න සිද්ධ වුණා මේක 2005 අවුරුද්දෙන් පස්සේ හොඳටමම අපේ ආර්ථිකය අවපාතයට යන්න පටන් ගත්තා 2005 අවුරුද්දෙන් පස්සේ ඒ පාලන ක්‍රමයේ බාරගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම ඊගාවට නවීන ආර්ථික ප්‍රවණතා පැත්තකට විසිකරලා ගියා ලෝකයේ ඒ තියෙන නව වැඩසටහන් සම්පූර්ණයෙන් පැත්තකට වෙලා ගියා ගෝත්‍රික මතවාද ඉස්මතු වුණා ගජමිතුරු සතුන කෙරෙම් දූෂණය නාස්තිය කප්පන් අල්ලස් සම්පූර්ණයෙන් සියලුම ඒ දූෂණයන් නාස්තියින් කප්පන් අල්ලස් සියල්ලම නිසා අපේ ආර්ථිකය බරපතල විදිහට කඩා වැටෙන්න පටන් ගත්තා අවසාන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා අන්තිම ඇනේ ගැහුවා ඕක තමයි කතාව කෙටි එතකොට මේ දැන් කවුද මේකට වග කියන්න ඕනේ මං අහන්නේ අවුරුදු 94ක් කියලා 94ක් තිස්සේ මොනවද කරේ කියලා බෙරිහන්දන මේ ජනතාවෙ මුත්‍රි පෙරමුණේ කට්ටිය ඒගොල්ලෝ මේකට වග කියන්න ඕනේ කියන්නේ අපිටද දැන් 95 වෙනකන් අපිත් එක්ක හිටපු කණ්ඩායම් මේක හොඳට අරන් ගියා නම් ඊට පස්සේ මේක ගෝත්‍රික මතවාද ආපහු ඉස්මතු වුණා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරණයට එනකොට අර හම්බන්තොට ගලප්පත්ති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා චන්ද්‍රිකා නෝනාට සහයෝගය දෙන්න ඉල්ලා අස්සුණා නම් 94 ඉඳලා මේ අනුර කුමාර දිසානායක මහත්තයලේ කණ්ඩායම රාජපක්ෂ මහත්තයලේ කණ්ඩායම් මේ කණ්ඩායම් තමයි මේ ආර්ථිකය වලපල්ලට ගියා නම් වග කියන්න ඕනේ 95 චන්ද්‍රිකා බණ්ඩාරනායකක මැතිනියගේ ජයග්‍රහණය වෙනුවෙන් කර දුන්න දැන් අද මේ දූෂණ චෝදනා කරන ජනතා විමුක්ති පෙරමුණ ඊගාවට 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා නූලෙන් ලෙල්ලෙන් ඉරෙන් තිතෙන් දිනනකොට සම්පූර්ණයෙන් ගමක් ගමක් ගාන ගිහිල්ලා ගයක් ගයක් ගාන ගිහිල්ලා වේදිකාවක් ගාන ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආර්ථික වැඩපිළිවෙල හොඳයි කියලා දිනුවේ කවුද මහින්ද චින්තනය හොඳයි කියලා අනුමත කරේ කවුද ඒ අනුමත කරේ ජනතා විමුක්ති පෙරමුණ එතකොට මේ ආර්ථිකය විනාශ කරපු කණ්ඩායම් වැඩ කළ එකට අනුර කුමාර දිසානායක මහත්තයලේ කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහත්තයලේ කණ්ඩායම මේ කණ්ඩායම් සියල්ල වැඩ කළ එකට පහුගිය අවුරු දෙක තුන රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මේ කට්ටිය එක තමයි එකට වැඩ කළේ මේ කට්ටිය එක වාඩිය ලීරපු කණ්ඩායම නාමල් නාමල් රාජපක්ෂ මහත්තයාත් අපේක්ෂකේ නාමල් රාජපක්ෂ මහත්තයා අනුර කුමාර දිසානායක මහත්තයලා රනිල් වික්‍රමසිංහ මහත්තයලා මේ අය සේරම කලින් කලට විටින් විට එක වාඩියේ ලීරපු කණ්ඩායමේ සමාජිකය කියනක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. එතකොට දැන් අද රනිල් මහත්තයා ගාව තමයි 1995 ඉඳලා හිටපු ඒ 1995 චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුවේ ඉඳලා ඇමතිවරු වෙච්ච කණ්ඩායම මහින්ද රාජපක්ෂ එක්ක ඉඳලා ඇමතිවරු වෙච්ච කණ්ඩායම මෛත්‍රීපාල මහත්තයා එක්ක ඉඳලා ඇමතිවරු වෙච්ච කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ඉඳලා ඇමතිවරු වෙච්ච කණ්ඩායම ආපහු රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්කත් මේ ඇමතිවරු වෙලා මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ මේ හැම කාලකම හිටපු බඩු එතකොට මේ එකම රොටිය මේ එකම තටිය හරියට අර ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අර වඩු මඩුව කියපුවාම වඩු මඩුව කියන එක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ලියපුවාමත් වඩු මඩුව දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ලියපුවාමත් වඩු මඩුව මේ එකම වඩු මඩුවේ වැඩ කරපු කට්ටිය තමයි මේ වෙනස් වුනේ දැන් හෙඩ් බාස් විතරයි වෙනස් වුනේ වඩු මඩුවේ වැඩ කරපු ගෝලෝ සෙට් එකේ එකයි කට්ටියක් ලී කපනවා කට්ටියක් ලී ඉරනවා කට්ටියක් යතු ගන්නවා කට්ටියක් එන ගන්නවා වඩු මඩුව වම් පැත්තේ ඉඳලා ලියුවත් වඩු මඩුව දකුණු පැත්තේ ඉඳලා ලියුවත් වඩු මඩුව එකම ගෝලෝ සෙට් එක බාස්ලා ටික විතරයි වෙනස් වුනේ එතකොට දැන් මේ අය අද ලීරණ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව මේක හරි පුදුම දෙයක් දැන් මේක අපි එක්සත් ජාතික පක්ෂයෙන් බිඳලා ආපු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයෙන් අපි බිඳලා ආවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්ති අපිට පිළිගන්න බැරුව මේක මේ ඩී.එස්. සේනානායක මහතුමාලගේ ජේ.ආර්. ජයවර්ධන මහතුමාලගේ තිබිච්ච එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි පහුගිය කාලේ තිබුණේ
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂය එය අරන් ගියා ලෝකයේ අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂත්තකයා සන්ධානයකට ගියා. ඒකේ ආසියාවේ සභාපතිවරයා වුණා. ඒ අන්ත දක්ෂිණාංශික වෙච්ච එක තමයි අර අන්ත වාමාංශික වෙච්ච විහිල දැම්මේ ඉඳගෙන ඉන්නේ. දැන් අර එලහරකයි මීහරකයි වගේ සන්ධානය. එතකොට දැන් මේ දැන් මේ අය අද වෙනකොට හැදිලාද? දැන් ඊයේ බතරමුල්ලේ හෝටලයක රාත්‍රී පොඩි සාදයක් තිබිලා ලොකු කචල්ලයක් යනවා ඊයේ. ඔය දැන් මෙතන කෑ ගහපු මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයලා, ජගත් සමරවික්‍රම, ලොහාන් රත්වත්ත, මදුර විතානගේ මහින්දානන්ද, මුතු කුමාරණ, මේගොල්ලෝ සමහරු ලොකු ලොකු ගාල කොට්ටියක්. අර එක පාරක් අර එක තමන්ගේ මන්ත්‍රීවරයෙක්ගේ කකුල කැඩුවා. මහත්තයා මේ පාර්ලිමේන්තුවේ මිනිස්කුඩු ගැහුවා, මේ වගේ මයික් කැඩුවා. ඉතින් මේ නැහැදිච්ච කණ්ඩායමක් එක්ක අද රනිල් වික්‍රමසිංහ මහත්තයා අද මහා විශාල දැවැන්ත ගමනක් යනවා, දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයක් කරනවා කියන එක පෙන්වන්න හදනවා. ඉතින් ඒ නිසා මම කියන්න කැමතියි එකකට එකක් නොපාහෙන අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ මහත්තයා, අන්ත වාමාංශික ගෝත්‍රකවාදී කණ්ඩායමක් අරගෙන මේ කොහෙද යන්නේ කියන එක මම හිතන්නේ අපිට මහා විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අන්ත දක්ෂිණාංශිකව යනකොට අර ගෝත්‍රවාදී කණ්ඩායම අන්ත වාමාංශිකව යනකොට මේක විශාල හිඩසක් තිබුණා. අපිට අර අන්ත දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ මහත්තයව හරියන්නේ නැති නිසා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක අපි එළියට බැස්සා. අපි අන්ත දක්ෂිණාංශිකත් නොවන අන්ත වාමාංශිකත් නොවන මැදමාවතක් සමග ජන බලවේගය හැටියට අපි නිර්මාණය කරගෙන යනවා. ඒ මැදමාවත තුළ ඉන්න පුළුවන් මිනිස්සු අද මේ මැදමාවතට බරපතල විදිහට එනවා. අදත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දයාසිරි ජයසේකරලාතුළු කණ්ඩායමක් අදත් අපිත් එක්ක සන්ධානගත වෙනවා. එතකොට හෙට ඓතිහාසික 8 වෙනිදා තවත් දැවැන්ත පක්ෂ ගණනාවක් තවත් දේශපාලනික වශයෙන් හොඳ ප්‍රතිරූපයක් තියෙන දැවැන්තයින් රාශියක් අද අපි එක්ක සන්ධානගත වෙනවා. අදත් සන්ධානගත වුණා, හෙටත් සන්ධානගත වෙනවා. දවස ගානේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ශක්තිය දවස ගානේ වැඩි වෙනවා. දවස ගානේ සමග ජන බල වේගයේ ශක්තිය සමග ජන සන්ධානයේ හැටියට දවස ගානේ ඒක විශාල වෙනවා. දැන් අද නාමල් රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට එනවා කියලා කිව්වා. දැන් අපිට පේනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ගාවට එක්කහු වෙච්ච අර නඩු බාණ්ඩ වලින් දැන් එක දෙක දැන් ආපහු ආයෙත් නාමල් රාජපක්ෂ මහත්තයා ගාවට එනවා. ඉතින් ඒ නිසා
තුමාට තව විනාඩි 2 කාලයක් තියෙනවා අන්තිම.
ඔව් මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ මහත්තයා ගාවට එනවා. ඉතින් ඒ නිසා මම කියන්න කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයාට සිද්ධ වෙන්නේ අර ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මේ අංගොඩ පිස්සන් කොටුවේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. පිස්සන් කොටුවේ ඉන්න මානසික රෝහලේ ඉන්න ලොකු දොස්තර උඩ තට්ටුවකට එලා බලාගෙන ඉන්නකොට පිස්සෝ ටිකක් එළියට පැනලා ලිඳක් ගාවට එලා කෑ ගහනවා, සද්ද කරනවා. එහෙම සද්ද කරනකොට එකායි කියලා ඉලක්කමක් ගනිනවා එහෙනෝ. ආයෙත් හු කියනවා, සද්ද කරනවා. ආයෙත් ටික වෙලාවකින් දෙකායි කියලා ලිඳකට මොකක් හරි වැටෙනවා, සද්දයක් ඇහෙනවා. ආයෙත් හිනා වෙනවා, කෑ ගහනවා, හු කියනවා. තවත් ටික වෙලාවක් යනකොට තුනායි කියනවා, නිදර මොන හරි දෙයක් වැටෙනවා, ඇහෙනවා, සද්ද කරනවා, කෑ ගහනවා. දැන් මේක ලොකු දොස්තරට බලන්න ඉන්න බැරි තැන ලොකු දොස්තර අර උඩු මහලෙන් බැලලා අර පිස්සෝ ඉන්න තැනට ආව, මොකද උඹල මේ ඉලක්කම් ගැන කෑ ගහන්නේ කියලා. බාවද කියලා අර ලොකු දොස්තරවත් අල්ලලා ලිඳ ඇතුළට දාලා පහයි කියලා හු කියලා කෑ ගහලා සන්තෝෂ වුණා. ඒ වගේ දැන් මේ රනිල් මහත්තයා ගාව ඉන්න කණ්ඩායම චන්දිකානෝන එක්කත් ආණ්ඩු කරලා ඉවරලා චන්දිකානෝනත් වලට දැම්මට පස්සේ හු කී එළියට ආවා. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්කත් ආණ්ඩු කරලා මේවා කරලා ආපහු මෛත්‍රී ඒ වලට වැටුණාට පස්සේ ආයි මෛත්‍රීපාල සිරිසේන එක්කත් ආණ්ඩු කරුවා. මෛත්‍රීපාල සිරිසේන එක්කත් ආණ්ඩු කරලා ඇමතිකම් කරලා ඉවර වෙලා මෛත්‍රීපාල සිරිසේනත් වලට වැටුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙත් ඇමතිකම් කරුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් ලිඳට වැටුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවටත් ඇවිල්ලා ඇමතිකම් කරුවා. දැන් අර අර මානසික රෝහලේ හිටපු අර දොස්තරට වෙච්ච වැඩේ හෙට අනිද්දාට රනිල් වික්‍රමසිංහ මහත්තයාට එනවා පහයි කියලා සැප්තැම්බර් 21 වෙනිදාට ඔය මානසික රෝගියෝ ටික රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් ළඳ ඇතුළට දාලා ඉලක්කම ගනින්නේ සැප්තැම්බර් 21 වෙනිදා කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි
මන්තුමා. ඊළඟට ගරු ජයන්ත වීරසිංහ මන්තුමා, ඔබතුමාට විනාඩි 16ක කාලයක් තිබෙනවා.
ස්තුතියි උලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. ඇත්තටම අද කතා කරන්නට ලැබෙන මාතෘකාව රජයේ මූලික මේ මාස ගාන ඇතුළත මූල්‍ය ප්‍රතිපත්තිය සහ එහි ස්ථාවර භාවය පිළිබඳ මේ ගණන් හිලව් බැලුවාම අධ්‍යයනය කළාම කාටවත් කියන්න බෑ මේවා අසත්‍යයි, මේවා එසේ නෙවෙයි කියලා. දැන් මේ ආර්ථික වශයෙන් ඇති වෙලා තියෙන දියුණුව කාගෙත් සතුටට හේතුවිය යුතුයි. මුලින්ම කිව්වකින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නවා 2022 වසරේ විශාල ආර්ථික පසුබෑමක් ඇති වුණා. එහෙම වෙලා 2023 දී යම් කිසි මට්ටමකට ඇවිල්ලා අද 2024 මේ තාර්තුව වෙනකොට සෑහෙන ස්ථාවර භාවයක් ආර්ථිකයේ ලබාගෙන තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඊට සමගාමීව වියදම පහත වැටලා තිබෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි 2024 වර්ෂයේ මැද වෙනකොට රාජ්‍ය මූල්‍ය අංශය අනිවාර්යෙන් ශක්තිමත් වෙලා රුපේ ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ඇස්ති ඉදිරිපිට පේනවනේ මේක. දැන් මොකක්ද? රුපියල යගේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුවක් හැටියට මම දකින්නේ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක වෙලා තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ ආර්ථික ප්‍රතිපත්ති සාර්ථක වීමෙන් ඇති වෙලා තිබෙන ප්‍රගතිය මේ කාර්තව වෙනකොට ප්‍රගතිය සම්බන්ධයෙන් මෙන්න මේ කරුණු ටිකට ගෞරවයෙන් මම අවධානය යොමු කරනවා. 2023 පළමුවෙනි කාර්තුවේදී අපේ ආර්ථිකය කොහොමද තිබුණේ? 10.7% සංකෝචනය වෙලා තියෙනවා. හැබැයි මේ කාර්තුව එනකොට 24 වර්ෂයේ ඒ කාල පරිච්ඡේදයට මෙනකොට මොකද්ද තත්ත්වේ? 5.3% වර්ධනයක් ලබා තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 10.7% සංකෝචනය වෙච්ච ආර්ථිකයක් 5.3% ධනාත්මක වශයෙන් වැඩි වෙනවා කියන්නේ ඇත්තටම කාටත් සතුටු විය හැකි කාරණයක්. දැන් අන්න ඒ ධනාත්මක වර්ධනය එනකොට ඒකට හේතු වෙලා තිබෙන කරුණු කාරණා බැලුවොතින් කෘෂිකර්මය, කර්මාන්ත සේවා, agriculture, industries and services යන ඒ ආර්ථිකයේ ප්‍රධාන අංගයන් යම්කිසි යථා මට්ටමකට පත්වීම තමයි මේ ආර්ථික ප්‍රකෘතියට හේතු වෙලා තිබෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, කෘෂිකර්මයේ වශයෙන් ගත්තොත් ධාන්‍ය වගාව යම්කිසි දියුණුවක් ඇති වෙලා තිබෙනවා. මිරිදිය ධීවර කර්මාන්තය දියුණු වෙලා තිබෙනවා. මිරිදිය ජලජීවී වගාව සහ සත්ව නිෂ්පාදන අනිවාර්යෙන් වැඩි වෙලා තිබෙනවා. අන්න එහෙම වැඩි වෙනකොට 2024 පළමුනි කාර්තුවේදී කෘෂිකාර්මික අංශය 1.1% වර්ධනයක් ලබා තිබෙනවා. ගරු මුලාසනුට මන්ත්‍රීතුමනි, මං ඉස්සලා පෙන්නුවා ආර්ථික වර්ධනය. එතන 5.3. දැන් ඒකට ඒ වර්ධනයට හේතු වෙන අනුකාරණා තමයි මම මේ එක එක පෙන්නන්නේ. කෘෂිකර්මය සම්බන්ධයෙන් තියෙන එච්චර විශාල වර්ධනයක් නෙවෙයි. හැබැයි අනිවාර්යෙන් එතන වර්ධනයක් තියෙනවා. 1.1. ඊළඟට අපේ ආර්ථිකයට විශාල වශයෙන් බලපෑම් වෙච්ච ආර්ථිකයේ එක්තරා අංගයක් හැටියට ඉදිරියට ඇවිල්ලා තිබුණ ඉදිකිරීම් කර්මාන්තය සෑහෙන්න පසුබැහැලා තිබුණා 2023-22-23. අද ඒක දියුණු වෙලා ඉහළට යමින් තිබෙනවා. පතල් හා කැණීම් කර්මාන්තයත් එහෙමයි. නිෂ්පාදන කර්මාන්තයත් ඒ ආකාරයටමයි. අන්න ඒ අංශ ඉහළට යාම නිසා 2023 පළමු කාර්තුවේදී තිබුණ 24.3% සංකෝචනය. ඉදිකිරීම් කර්මාන්තය වගේ එකක 24.3% සංකෝචනයක් කිව්වහම ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමා ඒක සුළුපටු වැඩක් නෙවෙයි. හැබැයි අද තත්ත්වය මොකක්ද? එදා 24.3% සංකෝචනයට සාපේක්ෂකව අද 2024 මේ පරිච්ඡේදයේ එම පරිච්ඡේදයේ මෙනකොට 11.8% වර්ධ වෙලා තියෙනවා. එතකොට දැන් මේ ඉදිකිරීම අංශය, සේවා අංශය, ওই සේරම අංශ බලනකොට ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි 24.3% බැස්මක් තිබිලා අද 11.8% නැගලා තියෙනවා. මම හිතනවා කාටත් මේවා සතුටු විය හැකි දත්ත. ඊළඟට ගරු මූලාසනාරුණ මන්ත්‍රීතුමනි 2023 පළමු කාර්තුවේදී වාර්තා වෙච්ච 4.6% සංකෝචනයට සාපේක්ෂකව සේවාංශය, සර්විසස් සේවාංශය 2024 වර්ෂයේ සමාන කාල පරිච්ඡේදයේදීම 2.6% වර්ධනය වෙලා තියෙනවා. දැන් ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේක නිකන් මේ මැජික් එකෙන් වගේ අර තොප්පියෙන් එළියට ගත්ත මැජික් එක වගේ උනේ නැහැනේ. ගරු ජනාධිපතිතුමා, ප්‍රමුඛ රජය, සාධනීය ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති සාර්ථක ලෙස මූල්‍ය කළමනාකරණයට යොදවපු නිසා තමයි මේ ආකාරයට මේ අංශවල දියුණුවක් ඇති වෙලා තිබෙන්නේ. ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි සමාජයට තදින් බලපාන, ජනතාවට තදින් බලපාන දැනෙන දෙයක් තමයි උද්දමනය. දැන් මේ ඔක්කෝම ආවට වැඩක් නෑ. මොන සේවා උඩට නැග්ගත්, මොන බිල්ඩිං ක්‍රමය උඩට නැග්ගත් උද්දමනය අහස උසට ගියොත් එතන ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙනවා. නමුත් මේ රජයෙන් මෙතෙක් ගත්ත සාධනීය මූල්‍ය කළමනාකරණය නිසා, due to the sound economic principles espoused by the government, nisa uddamane tatte kohomada 2024 ganu mulasanaruda mantrithumane janawari maase 206.4 kata tibitcha uddamaneya juni maase wenakota meda kaartuwa wenakota 1.7% දක්වා පාත වැටිලා තිබෙනවා. ඉතින් මේක විශාල වශයෙන් ජනතාවට සෙතක් සැලසෙන සහනදායි ක්‍රියාවලිය. මේ නැවතත් ඒක කිව්වොත් 6.4කට තිබිච්ච උද්දමනය 1.7 දක්වා පහළ බැහැලා තියෙනවා. අන්න ඒ උද්දමනයේ පහළ බැස්ම මම ඉස්සර කිව්වා වගේ ඒක ජනතාවට දැනෙනවා, ඒක ජනතාව භුක්ති විඳිනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ රජයගෙන ගිය මන ආර්ථික මූල්‍ය කලමනාකරණය. ඉන්පසු ගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි, දැන් මේ සේරම සිද්ධ වෙනකොට අපේ ආර්ථිකයට හුඟක් තදින් බලපාන අපේ ආර්ථිකයේ ප්‍රධාන අංගයක් වන සේවක ප්‍රේක්ෂණ. සංචාරකංශයේ දියුණුව ඔය දෙක. සංචාරකයන්ගෙන් එන ආදායම, විදේශීය සේවකයන්ගෙන් එන ප්‍රේෂණ. ඔය ආදායම ඉහළ යාම සිද්ධ වෙලා තියෙනවා 2024. කොහොමද 2024 අපි මේ කතා කරන අපි ඉන්න වර්ෂයේ මැද වෙනකොට ඉස්සෙල්ලාම අපනයන ඉපයි ආර්ථිකයක ප්‍රධාන අංගයක් වන අපනයන ඉපයි ඇමරිකන් ඩොලර් මිලියන 6,644.4 දක්වා 104.7% ඉහළ ගිහිල්ලා තිබෙනවා. එසේම නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු වීමත් සමග කාර්මික හා කෘෂිකාර්මික අපනයන වලින් ලැබුණු ඉපයින් ඒ වගේම ඉහළ ගිහිල්ලා තිබෙනවා. කරු මුරාසනාරුඩ මන්ත්‍රීතුමනි, අපේ විදේශ ප්‍රේක්ෂණවලින් එන මුදල් සහ සංචාරක කර්මාන්තයෙන් එන මුදල් ආදායම මේ විදිහට ඉහළ යනවා නම් මං හිතනවා ආර්ථික ස්ථාවරභාවයේ ප්‍රධාන ලක්ෂණයක් එක ආර්ථික ස්ථාවරභාවයට සෑහෙන රුකුලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ රටවල් ගණනාවකින් අපිත් එක්ක තියෙන ආර්ථික ගනුදෙනු බැලුවාම ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය, ප්‍රංශය වගේ රටවලින් සංචාරකයන් පැමිණීම අනිවාර්යෙන් වැඩි වෙලා තිබෙනවා. අන්නේ වැඩිවීමත් සමග සංචාරක කර්මාන්තයේ ඉපයීම් 2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී ඇමරිකන් ඩොලර් මිලියන 875කට සාපේක්ෂව අද කොහොමද? අද
ඔඩර් ප්ලීස් ගර්මන්තුමා, මේ මූලාසනය සඳහා ගර්මන්තුරේ නම් කරන්න.
ගරු රෝහණ බණ්ඩාර මැතිතුමාව යෝජනා කරමු.
කරගෙන යන්න විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ස්තුතිගරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි, මා අර කියමින් හිටපු කාරණාව ටුවරිසම් නැත්නම් සංචාරක ක්‍රියාවලියේ දියුණු වෙන්න බලාපොරොත්තු හුඟක් රුකුල් දෙන ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානී, ජර්මනිය, චීන, ප්‍රංශය වගේ රටවල් වලින් සංචාරකයන් පැමිණීම මං ඉස්සෙල්ලා කිව්වා කියමින් සිටිය විදිහට 2023 පළමු කාර්තුවේදී ඇමරිකන් ඩොලර් මිලියන 875කට සාපේක්ෂව අද අපි මේ කතා කරන මොහොත වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන 1556.6ක් දක්වා 77.9කින් පොඩි පහේ ගානකින් නෙවෙයි 77.9කින් වැඩි වෙලා තිබෙනවා. මට එක මොහොතක් දෙන්න, මං වහාම අවසන් කරනවා. එම නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, සමස්ත රාජ්‍ය ආදායම බැලුවොත් සමස්ත රාජ්‍ය ආදායම 2023 වසරේ පළමු මාස 6 තුල තිබුණු බිලියන 1314.9ට I'm just finishing සාපේක්ෂව 2024 වෙනකොට බිලියන 1860.6කින් 41.5කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. එම නිසා මම ඉතා සතුටින් ප්‍රකාශ කරනවා රජයේ මුල් මේ කාර්තුව දක්වා තියෙන මූල්‍ය ක්‍රියාපටිපාටි හරියටම සාර්ථක වෙලා තිබෙනවා. මේ ගැන මට කතා කරන්නට අවසර ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මානිහන්ද
බොහොම ස්තුති ගරු මන්තුමනි. මීගාවට චන්දිම වීරක්කොඩි ගරු මන්තුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ගරු මූලාශ්‍රාවට මන්ත්‍රීතුමනි, අද රටට විවිධ ආකාරයට ජනතාව නොමග යවන මාතෘකා ගෙනෙමින් ජනතාවගේ ඡන්දය දැහැගන්න මේ රජය විසින් කරනු ලබන කටයුතු පිළිබඳව අපි අවධානය යොමු කරගන්න ඕන. ආර්ථිකය වැටිලා මේ රට ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමට ගෙනල්ලා ඒ ගෙනාපු උදවියම යම් යම් වෙනස්කම් සිදු කිරීම ආරම්භ කළා. අමුතු චිත්‍රයක් රටට දැන් පෙන්වන්න හදනවා. අද දිගින් දිගටම කියනවා බංගලාදේශයක් වෙන්න එපා කියලා. බංගලාදේශයක් වෙන්න යන්නේ දැන් තමයි. මට පේන විදිහට අසංවේදී ආණ්ඩුවක්, ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ තේරුම් නොගත් ආණ්ඩුවක් බංගලාදේශයේ ආර්ථික වර්ධනය වැඩි වුණා 5.5 වෙනකන්. IMF වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. හැබැයි ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තනි කරම නැති කරා. සර්වජන ඡන්ද බලය පිළිබඳව ජනතාව තුළ තිබිච්ච විශ්වාසය නැතිවීම තුළින් පහුගිය මැතිවරණේ බංගලාදේශයේ ඡන්දෙ දුන්නේ 40%කටත් වඩා අඩු ප්‍රමාණයක් ජනතාව. ඒ වගේ තමන්ට හිතෙන හිතන දේවල් කළා. විවිධ දර්ශක පිළිබඳ පමණක් කතා කරලා, විවිධ ඉලක්කම් පිළිබඳ විතරක් කතා කරලා මිනිස්සුන්ගේ දුක, මිනිස්සුන්ගේ කඳුල, මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තුට්ටු දෙයකට ගණන් ගන්නේ නැතුව ගමන් කිරීම තුලාද බංගලාදේශයට මේ තත්ත්වය උදා වුණා. අද අපිට පේන්නේ අපේ රටේ එවන් ගමනක්. විවිධ කොළ ගැන කතා කරනවා. හැබැයි අද රාජ්‍ය මුදල් ඇමතිතුමාගේ කතාවේදී කියනවා නායහිමියන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා කිව්වම එයාගේ ණය කපා හැරීමක් කරෝතින් ඒ ණය කපා හරින ප්‍රමාණය සමස්ත රටේම ජනතාවගේ පිට පැටවෙනවා කියලා. කුඩා ව්‍යවසායකයන් ගොඩගන්න, කුඩා කර්මාන්තකරුවන් ගොඩගන්න, ණයෙන් හිර වෙලා ඉන්න දුප්පත් මිනිසුන්ට සහනයක් දෙන්න ඉල්ලුවම ඒක තමයි මේ රටේ ප්‍රතිපත්තිය හැටියට ශ්‍රේහාන් සේමසිංහ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කිව්වේ. හැබැයි ඒගොල්ලන්ගේ හිතවත්, ඒගොල්ලන්ගේ ගජමිතුරු කණ්ඩායමට බිලියන ගානක් එයාගේ ණය කපා හැරලා තියෙනවා බිලියන ගානක් ඒ නම් ටික කියන්න කිව්වම දිගින් දිගටම ඒ නම් ටික කිව්වේ නැහැ මේ රටේ වංචාව දූෂණය දිගින් දිගටම දවසෙන් දවස වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා මේ රටේ අධිකරණයට පින් සිද්ධ වෙන්න ඔබ දකින්න ඇති ආගමන විගමන කටයුතු සම්බන්ධව ඒ සිදු කරපු දැවැන්ත වංචාව අපි මුදල් කාරක සභාවේදී එලි කරාම ඒකට අවශ්‍ය දත්ත දුන්නේ නැහැ ඒ කණ්ඩායම සහභාගී කරේ නැහැ කාරක සභාවේ සභාපති හර්ෂ සිල්වා මන්ත්‍රීතුමාට බලපෑම් ඇති කරා නිවැරදි වාර්තාව ඉදිරිපත් කරාම ඒ වාර්තාවට එරෙහිව ඔය අද කෑ ගහන ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු තමන්ගේ අස්වැනෙන් එයා එකග උනේ නැහැ කියලා වාර්තාව ප්‍රකාශ කළා බය කරන්න හැදුවා හැබැයි අද මොකද උනේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒක නැවැත්තුවා තහනම් කරා මහ විශාල වංචාවක් මේ රටේ මහ බැංකු වංචාවට වඩා එහා ගිහිපු වංචාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හින්දා නැවතුනේ අද මඩ ගහන්න අද තමන්ගේ පාර්ලිමේන්තු ජීවිතයේ අවසාන කාලෙට ආවිල්ලා ඉන්න මඩ ගහන මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන යාට කරන්න පුළුවන් මඩ ගහන එක විතරයි අපේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න රට පිළිගත්ත පිරිසුදු චරිතයක් වෙච්ච අපේ රංජිත් පද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමාට වාර්ත ප්‍රවිට් එකක් ගැන අද මඩ ගහන කතා කරනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා තමයි දිගින් දිගටම ඉල්ලුවේ මේ පහුගිය කාලේ කාටද බාර් ප්‍රමිට් දීලා තියෙන්නේ ඒ දීපුවාගේ නම් ලයිස්තුව දෙන්න ඒ දීපුවාගේ නමින් නැත්තම් කම්පනි ශ්‍රමින් දීලා තියෙනවා නම් ඒ කම්පනි වල ඒ සමාගම් වල නම් ටික දෙන්න ඒ සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල එලි කරන්න කියලා අපි එහෙම බයක් තියෙනවා නම් එහෙම අභියෝග කළ ප්‍රශ්න ඉල්ලනවද ප්‍රශ්න කරනවද දැන් මොකද්ද බයින්දානන්ද මහත්මයා කිව්වේ විනාඩි 15න් දෙන්නම් කිව්වා ලයිස්තුව කෝ විනාඩි 15 නෙමෙයි දැන් පැයක් පහු වෙලා බයින්දානන්ද මැතිතුමාගේ අතුමා ආගිය වතක් නැහැ මිනිසුන්ට මඩ ගහන්න එපා මිනිසුන්ට වැරද්දක් කළා තියෙනවා නම් ඍජුව කියන්න මේ පාර්ලිමේන්තුව තුල තියෙන වරප්‍රසාද පාවිච්චි කළා පාර්ලිමේන්තු වරාජ වරප්‍රසාද වලින් ආවරණය වෙලා කැත කතා කියන්න එපා සජිත් ප්‍රේමදාස මහත්තයාට නිවාස අධිකාරියේ විගණන වාර්තාවකින් වංචාවක් කෙලියලලු දෙයනේ විගණන වාර්තාව මේ පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ සාකච්ඡා කළා කිසිදු වංචාවක් සිදු වෙලා නැහැ කියලා පාර්ලිමේන්තුවේ කෝප් සභාව තීන්දුව කරා ඉනොබ්බට ගිහිල්ලා වංචාවක් වෙලා තියෙනවා නම් කාගේ ආණ්ඩුවද තිබුණේ මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුව තියෙනවා කිසිදු වංචාවක් සිද්ධ වෙලා නැහැ කියලා සහතිකයක් තියෙනකොට පාර්ලිමේන්තු වරප්‍රසාද වලට වට වෙලා පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් ආවරණය වෙලා ජයග්‍රහණය කරන නියත ජනාධිපතිවරයාට මඩ ප්‍රහාර එල්ල කරන්න උත්සාහ ගන්නවා දැන් අද ඉතුරු වෙලා තියෙන්නේ එක කරන එක විතරයි හැම අතින්ම ෆේල් හැම අතින්ම කලබල වෙලා අද අර සියලු කුණු බෙංගාල බොක්කට එකතු වෙනවා වගේ ආණ්ඩු පක්ෂයට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මට දුකයි එක වෙලාවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳව මට හිතෙනවා සමහර වෙලාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තනියෙන් ගෙදර ගියහම පුදුම හිරිකිතයක් ඇති වෙනවා කියලා එකතු වෙලා වටේ ඉන්න කණ්ඩායම පිළිබඳව මෙනෙහි කරනකොට කරන්න දෙයක් නැහැ දැන් ඔබතුමත් ඒ කණ්ඩායමට ඕන ඕන විදියට තමයි නටන්නේ අද මෙතෙක් ඉතිහාසයේ නොකරපු දේවල් රාජ්‍ය සම්පත් උපයෝගී කරගෙන සල්ලි බෙදලා මිනිසුන් රවට්ටලා ඡන්දෙ ගන්න පටන් අරන් තියෙනවා ඡන්ද ගන්න හිතලා තියෙනවා අපේ ජනමාධ්‍ය සහෝදරවරුන්ටත් ඊයේ මං හිතන්නේ ජනමාධ්‍ය සහෝදරු කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන කොන්දක් තියෙන මිනිස්සු ඒ අය බස් දාලා කොළඹට ගෙනල්ලා රුපියල් 5000ක් දීලා හිතන් ඉන්නවනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනමාධ්‍ය සහෝදරයන්ගේ අයිතිවාසිකම එයාගේ හෘද සාක්ෂිය රුපියල් 5000කටයි වෝටර්ස් හෝටලේ කෑම පිගානකටයි මිලදී ගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ තරුණයන්ට එදා එතුමා ඉතිහාසයේ කිව්වා වගේ බ්‍රේස්ලට් දෙන්න කාලයක් කතා කරා කාර් කටු දෙන්න තව කාලයක් කතා කරා දැන් තරුණයෝ ගෙන්නලා තරුණයෝ ගෙන්නලා ශිෂ්‍යයෝ ගෙන්නලා හිටි හැටියේ පුදුම වේදනාවක් ඇති වෙලා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව දැන් ශිෂ්‍යත්ව දෙන්න හදනවා ගන්න පටන් ගත්තා ඡන්දෙ ලං වුණාට පස්සේ සමා සංඝයා වහන්සේ බස් රථ වලින් රජයේ වියදමෙන් වඩම්මලා මහා සංඝයා වහන්සේගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අද රජයේ මුදල් වලින් ආධාර ශිෂ්‍යත්ව ලබා දීලා ඡන්දෙ ගන්න ආදරෝ අපි ඉගෙන ගන්න දක්ෂතාවයේ තියෙන ආර්ථික ප්‍රශ්න තියෙන දරුවන්ට අනිවාර්යයෙන්ම අපි පහසුකම් ශිෂ්‍යත්ව ලබා දිය යුතුයි ස්වාමින් වහන්සේලාට ධර්ම අධ්‍යාපනය ලබා
ගැනීමට තව විනාඩි 10ක් කාලයක් තියෙනවා
පහසුකම් ලබා දිය යුතුයි විනාඩි කියද්දි ලබා දිය යුතුයි නමුත් මේ මැතිවරණයක් කටේ තියාගෙන හිටි හැටියේ රාජ්‍ය දේපළ මේ ආකාරයට පාවිච්චි කිරීම පිළිබඳව අපි එකඟ වෙන්න බෑ අද මේ රටේ නැගී එන පරපුර තරුණ වෘත්තිකයෝ මේ රට දාලා යන්න පටන් අරගෙන තියෙනවා දරන්න බැරි ටැක්ස් එකක් බද්දක් පේයි ටැක්ස් එකක් දාලා තියෙනවා ඒ දාලා තියෙන පේයි ටැක්ස් එක අඩු කරන්නට අපි අනාගත රජයකදී කටයුතු කරන්න තීන්දු කළා තියෙනකොට ඒක අද සමච්චලයට පත් කරනවා ඒ තුලින් IMF එක කවදාවත් කියලා නැහැ මේ කියන ආකාරයට බදු ගහන්න කියලා IMF එක කියලා තියෙන්නේ රාජ ආදායම වැඩි කරගන්න කියලා අනවශ්‍ය දූෂණ වියදම් නැති කර අඩු කරගන්න නැති කරන්න කියලා හැබැයි මේ මොකද්ද කරන්න හදන්නේ බර දෙන්න පුළුවන් මිනිසුන්ට බර ඇති වෙන්න දීලා කරන්න පුළුවන් අනවශ්‍ය නාස්ති වියදම් සියල්ල රජයේ සිටු කරමින් මේ රටේ දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න පිළිබඳව කිසිදු අවධානයක් යොමු කරන්නේ නැතුව සම්පූර්ණිය නැති කරලා අස්වැසුම දෙනවා කියලා බොරුවට කියලා අස්වැසුම එකපාරක් දීලා ලෝක බැංකුවෙන් ලැබිච්ච සල්ලි ටිකක් විතරක් බෙදලා නැවතුණා ඒක දෙන්නේ නැතුව ඉඳලා අද රාජ්‍ය මුදල් ඇමතුමා ආවිල්ලා කියනවා ඒගොල්ල දෙන්න සූදානම් වුණාලු දෙවන පියවර ඒක නවත්තුවලු අපි විපක්ෂයට පුළුවන්ද දෙන එක නවත්තන්න අපි විපක්ෂය හැටියට තමයි කිව්වේ මේ දුප්පත් මිනිසුන්ට ලබා දීපු සහනාධාරය සමෘද්ධි සහනාධාරය වෙනුවට අස්වැසුම දෙනවා
නම් කාලය අවසන් වෙනවා
ඔබතුමාගේ ඒ සහනාධාරය හැම කෙනාටම දිගටම දෙන්න දිය යුතු කට්ටිය තෝරලා දෙන්න කියලා දිය යුතු කට්ටිය තෝරන්නේ නැතුව දේශපාලන ලයිස්තු හදලා මිනිසුන්ගේ බලාපොරොත්තු නැති කරලා හිමි කෙනාට හිමි දේ දෙන්නේ නැතුව අද අපේ පිට පවරන්න හදන ඒ නිසා කරුණු මුලාසනාට මන්ත්‍රීතුමනි මේ කොළවලට සීමා කරපු නොමග යවන ලියවිලි පිළිබඳ විශ්වාසය තියන්නේ නැතුව අනාගත තව පෝය දෙකක්වත් නැහැ සති හයක් යනකොට මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ රටේ ඉදිරියට ගෙන යන රට ශක්තිමත් කරන මේ රටේ මිනිස්සුන්ගේ දුක මේ රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සංවේදීව කටයුතු කරන ප්‍රතිපත්තියක් තුළ මේ රට ගොඩනගන්නට අවස්ථාව තියෙන නිසා මේ සති 6 අපි ඉවසනවායි කියන කාරණය ප්‍රකාශ කරමින් තවදුරටත් මඩ ගන්න උත්සාහ ගත්තොතින් මඩට මඩෙන් උත්තර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ මඩට බොරුවට වංචාවට දූෂණයට ජනතාව සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ඡන්දෙන් කතරෙන් උත්තර දෙනවයි කියන එක රනිල් ඇතුළු මේ කණ්ඩායම දැනගන්න ඕන කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි.